ලස්සන නමකින් දීලා තියෙනවා පවන් පොදින් නක්කුල. ඒ කියන්නේ අපි ආශ්වාස කරන ප්‍රශ්වාස කරන කුලද ගැන කතා කරන ආනාපාන සති භාවනාව ගැන ලියපු පොත. අද ධර්ම දේශනාව පැවැත්වු අපේ ගරුකතුතු පූජ්‍ය පිටිකල ගුණරත්න ස්වාමීන් වහන්සේගේ කෘතියක්. මේ විස්තර ලියා ගන්න ඕනේ නෑ, ආනාපාන සති භාවනාව කියලා ලියා ගන්න. ඒ පොත ඉල්ලන්න මෙන්න මේ ලිපිනේ. කේ.ජී. මුනිදාස මහත්මා 33 6 අකුරැස්සපාර මාතර. මාතර අකුරැස්සපාරේ 33 6 වෙනිවසේ කේ.ජී. මුනිදාස මහත්මයාගෙන් මේ පොත ඉල්ලා ගන්න පුළුවන්. මුද්දර ගාස්තුව රුපියල් 47 විතර තියක්. යන්නේ සෝති වෙනවා. මොකද මේ කාලේ කැපල් ගාස්තුව වැඩි නිසා. ඒ සමගම ඒ නිවේදනයට සම්බන්ධ කරන්න මම කැමති අපේ ගරු කටයුතු පිටිකල ගුණරත්න හිමියන් වහන්සේගේ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න නොයෙක් දෙනා විමසුම් කරනවා. මෙන්න මේකත් සටහන් කරගත්තට කමන්නේ නැහැ. එතන මාසේ 3 වෙනිදා 3 වෙනිදා 3 වෙනිදා උන්වහන්සේගේ භාවනා වැඩසටහන් තියෙන්නේ ශ්‍රී ධම්මාරාම විහාරස්ථානයේ හන්තාන නිවාස සංකීර්ණයේ හන්තාන මහනුවර ධර්මාරාම විහාරස්ථානයේ හන්තාන මාසේ 3 වෙනි ඉරිදා භාවනා වැඩසටහන පැවැත්වෙන්නේ ගම්බොඩවිල සුභද්‍රාරාම සදමහා විහාරේ. 3 වෙනි ඉරිදා ගම්බොඩවිල සුභද්‍රාරාම සදමහා විහාරේ. 4 වෙනි සෙනසුරාදා සුනන්දාරාම පුරාණ විහාරයේ කරාපිටියේ ගාමි. සුනන්දාරාම පුරාණ මහා විහාරයේ කරාපිටියේ ගාමි. ඒ ස්ථානවලදී අපේ දරුකටයුතු පිටිකල ගුණරත්න හිමියන් වහන්සේගේ භාවනා පන්සල සහභාගී වෙලා ඒ ස්ථානවලදී මාත් හමු වෙලා ඔබට භාවනා උපදෙස් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. ප්‍රඥාන්සක් මොන වෙලාවල් වලට මේ භාවනා පන්ති තිබෙනවද? ඉන්දියා තේ ඉඳලා හවස 4 වෙනකම්. උදේ අතේ ඉඳලා ඒ දවස් තුනේම හවස 4 වෙනකම් උන්වහන්සේ හමු වෙලා භාවනා උපදෙස් ලබා ගන්නට උහුණු වෙන්නට පුළුවන්කම තිබෙනවා. දෙවෙනි අපේ ධර්ම දාණය කවදත් විශාල වශයෙන් දහම් පොත්පත් මුද්‍රණය කළ බෙදා දෙන ගරු කටයුතු මොරගොල්ලේ සුමන යෝගී හිම්පාණන් වහන්සේ පොත් දෙකක් ඉවලත දෙනවා. මේක කලිනුත් මේ පොත ගැන කිව්වා. නමුත් ඉල්ලපු ප්‍රමාණයේ මදි කියලා උන්වහන්සේට ධම්මසත් ඇති වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් මේ අපේ නිවේදනයකට මෙවුන් 5000ක් විතර වෙනවා. මේ කාලේ කැපල්ගස් වැඩි වීම නිසාද උන්වහන්සේට එපමණ ධර්ම දාණය දෙන්න බැරි වුණා කියලා නැවතත් මේක මතක් කරන්න කියලා අසීමිත බුදු බලය නිවන් දැකීමට ඇති එකම මාර්ගය. අසීමිත බුදු බලය නිවන් දැකීමට ඇති එකම මාර්ගය කියන පොත් දෙක ඉල්ලලා යවන්න ගරු කටයුතු මොරගොල්ලේ සුමන යෝගී හිමි ශ්‍රී හෝහණ යෝගාශ්‍රමය පුහුල්වැල්ල. ශ්‍රී රෝහණ යෝගාශ්‍රමය පුහුල්වැල්ල. රුපියල් 40ක මුද්දර ලැබුණත් මේ පොත් දෙක ගන්න පුළුවන් කියලා උන්වහන්සේ අපට දන්වලා තිබෙනවා. මේ පණිවිඩ දෙන්නේ අපි බණ අහලා ධර්ම සාකච්ඡා කළාට මදි කියලා අපට හිතෙනවා. ඔබට කියවන්න ධර්ම පොත්පත් ලබා ගැනීමෙන් ධර්මඥානෙ වැඩි දියුණු කරගන්නත් ධර්ම දානයේ යෙදෙන අයගේ උදව් ඔබට ලබා දෙන්නයි මේ නිවේදන දෙක අපි කළේ. ඊට අමතරව අපට නිවේදනයක් ලැබිලා තියෙනවා අපේ සම්බන්ධකම් තිබෙන ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයෙන් SMB සහ පටක දම්දීමේ ක්‍රියාවලියට සංකල්ප ඕනම කෙනෙකුට අවස්ථාව ලබා ගන්න පුළුවන් කියලා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විද්‍යාමාවත කොළඹ 7 කියන ලිපිණයට ලියලා ඕනතරුතරක් දැනගෙන ඒවට සහභාගී වෙන්න ඔබට අවස්ථාව තිබෙනවා කියලා අපිට දැනීමක් ලැබලා තිබෙනවා. ඊට අමතරව ආබාධිතයන් සඳහා විශේෂ මධ්‍යස්ථානයක් හදනවා. ඒ සම්බන්ධයෙන් යම් දෙයක් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ආබාධිතයන් සම්බන්ධ තොරතුරු දැනගන්න අවශ්‍ය නම් මෙන්න මේ ලිපිණයට යවන්න. බෝසත් පදනම හේතුමති මහරගම. බෝසත් පදනම හේතුමති මහරගම. ඒ දහම් බෝසත් පණිවිඩවලට අමතරව අපි සූදානම් මෙන්න මේ දුරකථන අංකය ලියාගන්න 268 24 12 ඔස්සේ ඔබේ දහම් ගැටළු අපේ ධර්ම දේශනාවට අදාළ වන විදිහට යොමු කරන්න. ඒ සම්බන්ධව පිළිතුරු ලබා දෙන්නට අපේ ධර්ම දේශකයන් වහන්සේ පූජ්‍යපාද පිටිකල ගුණරත්න හිමියන් වහන්සේ සූදානම්ින් සිටිනවා. දැනට කවුරු හෝ කෙනෙක් බලාපොරොත්තු වෙනවා ප්‍රශ්නයක් අහන්න. අපි ඔබේ නම කියලා කරුණා කරලා ප්‍රශ්නේ කෙටියෙන් අහන්න.
ආසර්ගමන්නාන්ද මම කල්තරෙන් කතා කරන්න විමල සිරි. මට මේ වහන්සේගේ ධර්ම දේශනාවෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්කෝ. මොකද මේ සම්බේක් වශයෙන් හරි මේ දකින්න සත්‍ය පුද්ගලෙක් ඉන්නවද කියලා පොඩි මේ සැකයක් ඇතුණා. ඒ කියන්නේ රූපේ පහළ වෙන්නේ විඥානය තුළ සංඥාන් වශයෙන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා කියලා. නම් සංඥාව නිර්ංගවක් විඥානය මායාවක් හැටියට දේශනා කළා කියලා. යංකින්ක සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්මන් කියලා දේශනා කළා කියන එක සමුදය තුලම මේ සංඥාව නිරෝධය වෙන නිසා අපිට මේ වේගය පේන්නේ නැති නිසා මේ ගිනිපෙළනක් කරකවනකොට ගිනිවලල්ල පේනවා වගේ මේ සත්‍යෙක් ඉන්නයි කියලා පේන හැඟීමද මෙතනින් අදහස් කරේ කියලා පොඩ්ඩක් මට සැකහැර ගන්න පොඩ්ඩක් දේශනා කරන්න හොඳයි වාන්සේ.
රුණසිරි මහත්මයාගේ ප්‍රශ්නේ අපේ ආන්තරන්තයෙන් කරනවා. මේ සම්බේක්ෂේ දැකීමට දෙයක් තියෙනවද කියලා තුමාට කිච්ච ගැටලු. මහාචාර්යතුමනි, ශ්‍රාවක පින්වත්නි, ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මේ අපේ පින්වත් මහත්මයා ඇතු ප්‍රශ්නයේ තුලම උත්තරයක් තිබුණා. ගිනි පෙනෙල්ලක උපමාවක් එතුමා මතක් කළා. ඔබට පැහැදිලි ගිනි පෙනෙල්ල කරකවනකොට වලල්ලක් පෙනෙනවා මිසක් ගිනි පෙනෙල්ලක් තියෙනව නෙමෙයි. අපේ උපමාව තුළදී අපේ ධර්ම දේශනාවේදී අපි අවධාරණය කොට සිටියා පඹය පඹයෙන් සිට නොදන්නා කම මත මිනිසෙක් සත්‍යයක් පුද්ගලයෙක් කියන ඇති කරගත්ත සංකල්පයක් පමණයි කියලා. එතකොට මේ සංකල්පය උපදින්න හේතුවක් තියෙනවා. ඉබේ හටගන්නව නෙමෙයි. හේතුව තමයි පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන්නේ ඔබතුමා කිව්වා වගේම ඔබතුමාගේ ප්‍රශ්න තුළම උත්තර ටික තිබුණා. ඒ හැම දෙයක්ම මේ අර ඡායාවක් වගේ කියලා කිව්වා ඔබතුමාම. ඒක විඥානයේ තුල හටගන්න දෙයක්. ඒ විඥානයත් එක්කම නිරෝධ වෙනවා කියන කිව්ව. එතකොට දැන් ස්කන්ධයන්ගේ පැවැත්ම ගත්තාම ස්කන්ධයන්ගේ ස්වභාවය තමයි හේතු ප්‍රත්‍යයෙන් හටගන්න බව. රූපේ ආහාර ප්‍රත්‍යයෙන්, වේදනා සංඥා චේතනා ස්පර්ශ ආහාරයෙන්, නාම රූප ආහාර කරගෙන නැත්නම් මනෝ සංචේතන ආහාරයෙන් විඥානය. මේ හේතු ඇතිකල්ලි ධර්මතාවයන් හටගන්නවා. හැබැයි මේ හටගන්න හැම ධර්මතාවයක්ම හේතු බිඳනකොට වහා බිඳෙන ධර්මතාවයක්. ඒකයි ස්කන්ධයන්ගේ ධර්මතාවය. ඉබඳු එක්සනිකව පවතින ස්කන්ධයන්ගේ පැවැත්මක් ඇතිතල නිත්‍ය වූ ආත්ම වූ සුභ වූ වෙනස් නොවන සුද්ධ සංකල්පයක් ගොඩනැගීමම තමයි දුක්ඛ සමුදය වෙන්නේ. ඉතින් අපේ ධර්ම දේශනාවේදී පින්වතුන්ලාට තාමත් අවධාරණයෙන් පැහැදිලි කළේ මගේ ප්‍රශ්නෙට උත්තරේ පොඩ්ඩක් දිග වෙන්න පුළුවන්. අපි අවධාරණයෙන්ම පැහැදිලි කළේ අපි හුඟක් දෙනෙක් හදන්නේ කැලෙස් නැති කරන්න. අපි තුල තියෙන අකුසලේ නැති කරන්න. දැන් මේ උපමාව මා ඉදිරිපත් කළේ කැලෙස් නැති කරන්න, අකුසල් නැති කරන්න වෙන වෙනම මහන්සි නොවුණත් අපිට මිනිස්යා කියන සංකල්පයේ මත තමයි ලෝභ දෝෂ මොහොතේ තියලා තියෙන්නේ. යම්තා කුසල අකුසල පින්පව් කියන ඒවා නැත්නම් සියල්ල ගොඩනැගිලා තියෙන මිනිස්යා කියන සංකල්පයේ මත. එතකොට මිනිස්යා කියන්නේ සංකල්පයක්. සත්පුද්ගල කියන්නේ සංකල්පයක්. එතකොට මේ සංකල්පයේ ගොඩනැගුනේ අවිද්‍යාව මත. අවිද්‍යාව කියලා අපි සමකලා පංච උපාදානස්කන්ධය නොදැනීම. පංච උපාදානස්කන්ධය නොදන්නාකම කියන එක අපි සමකලා පඹය පඹය හැටියට නොදන්නාකම. ඉතින් සර්වතනේ පඹය පඹය හැටියට දැනගත්තොත් පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය හැටියට, ඒ කියන්නේ දුක දුක හැටියට දැනගත්තොත් ඒ දැනගැනීම තුළම අපට අර පඹය ළඟට යනකොට අර මිනිස් සමූහය තුළ පුද්ගල සංකල්පය, මිනිස්සේ කියන සංකල්පය බිඳ වැටුණා වගේ ඔබටත් මටත් මේ රූපයේ ඇත්ත ඇති සතියෙන් දකිනකොට වේදනා සංඥා සංකාර විඥානයන් හෙ ඇත්ත ඇති සතියෙන් දකිනකොට ඇත්තටම එදාට අපට මේ පුද්ගල සංකල්පය දුර වෙනවා. මේ පුද්ගල සංකල්පයමයි සමුදය කියලා කියන්නේ. සමුදය කුස්නා දුස්මාන, මම මගේ මගේ ආත්මය, මේකයි දුක්ඛ සමුදය. මේක දුර වෙනකොටයි නිරෝධය සාප් වෙන්නේ, මාර්ගය වැඩෙන්නේ, චතුරාර්ය සත්‍යය අවබෝධය මේ තුලයි තියෙන්නේ. මම සංසන්දනයි මේ මහත්මයාගේ ප්‍රශ්නෙට ප්‍රමාණවත් සහ හොඳ පැහැදිලි පිළිතුරක් ඔබවහන්සේකින් ලැබුණා. අපි ඒ ගැන සන්තෝෂය පළ කරන්නට ඕනේ. තවත් අසන්නෙක් සූදානම් වෙන සිටින ප්‍රශ්නයක් අහන්න ඔබේ නම කියලා කෙටියෙන් ප්‍රශ්නය අහන්න.
සින්දර බොහෝ දිනක් වේවා මහඅදෘතුමනි, අපේ හාමුදුරුවනේ මම ලයන ලමරතුංග කලවණෙන් කතා කරන්නේ. වහන්සේගේ ධර්ම දේශනා ඉතාම ප්‍රසස්තයි. මේ මගේ මාගේ කියන කිසිම දෙයක් නැති තත්ත්වයක ඇති කරගන්න යනකොට මට පොඩ්ඩක් ඇති වෙනවා ස්වාමීනි, මේ භික්ෂු ජීවිතේටම පමණක් වැඩිව මේ බණ දහම ක්‍රියාකාරී වෙද්දී මේ ප්‍රායෝගික තරුණ ජීවිතවලට මේ සංවත්සර රටක තරුණ ජීවිත හැඩගස්ස ගන්න යනකොට මේ දහම ටිකක් මේට වඩා ලිහිල්මත් වෙන උමුට දිය හැකි වෙන තත්ත්වයක් අවශ්‍ය නේද කියලා. ඒ වගේම ස්වාමීනි ස්වයම්භූ ඥානය හා චතුරංග සමන්නාගත වීර්යයේදී මම කියන අදහස බුදුරජාණන් වහන්සේ මුලින්ම මුල් කරගත්ත බවක් පේනවා. ඒ ගැන ටිකක් ගැටුවක් තියෙනවා. මේ සබ්බේ පුතුග්ජනා උම්මත්තක කිවේක මහඳුරුතුමනි බුද්ධ දේශනාවද්ද අටුවා දේශනාවද්ද කියන එකත් මට ගැටලුවක් වෙලා තියෙනවා. මට කරුණාකරලා මේ පිළිබඳ පැහැදිලිමක් කරන්න.
අපහන්දනේ දැන් මේ මාතෘකාවේ ප්‍රශ්න තුනක් වගේ මට තේරුනේ. ඔබන්ට ආරම්භ කරන්න මේ තමයි මාගේ කර නොගැනීමෙන් මේ තරුණ පෙළට කොහොමද අපි ඒක ලබා දෙන්නේ කියන හැඟීම. තරුණ පෙළ කියලා කියන්නේ යමක් වැඩිපුර ග්‍රහණය කරගන්න පුළුවන් ශක්තිය ඇති අය. ඒ නිසා මමයේ මගේ ආත්මයේ කියලා නොගැනීම කියන එකක් නෙමෙයි අපි ගත යුත්තේ. අපි මමයේ මගේ ආත්මය කියලා ගත්ත බවසේ ඉන්නේ. අරගෙන තියෙන්නේ මොකක්ද? රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥාණය මේ සියල්ල මේ ස්කන්ධය පංච පාදානස්කන්ධය මම වගේ මගේ ආත්මය කියලා ගත්ත බවකයි අපි ඉන්නේ. අපි දුන්න ගත යුතුනේ අරගෙනයි ඉන්නේ. දැන් අපිට තියෙන්නේ අරගත්ත දේ පිළිබඳවයි අපි විමසන්න වෙලා තියෙන්නේ. අරගත්ත දෙයයි අපිට කරදරයේ විපත පිහිට පැවතිලා තියෙන්නේ. එනිසා දැන් අපිට ඕන මේකෙන් මිදෙන්න. මිදෙන්න නම් අපි අරගත්තේ මොකක්ද කියලා බලනවා. අපි ධර්මදේශනායි පැහැදිලි කළා අපි යමකට තණ්හාවෙන් බැඳිලා තියෙන සංයෝජනෙන් බැඳිලා තියෙන මේ රූපාභිස්කන්ධයන්ට. බැඳිලා තියෙන්නේ සැබවින්ම අඳුර නිසා කියලා අපි මතක් කළා. අඳුර දුර වෙන ආලෝකය ලැබුණා නම් ඒ ආලෝකය ලැබෙනකොටම අපි අල්ලගෙන ඉන්නේ මොකක්ද කියලා පේනවා. අල්ලගෙන ඉන්න දේ පිළිබඳව අපිටමයි ලැජ්ජ හිතෙන්නේ. ඇයි අපි මෙච්චර මේ සංහාවෙන් බැඳුනේ? මේ මේතරව සිංසුතුකහිත නිබඳු දෙයකට නේද අපි මේ රූපය කියලා මම කියලා මගේ කියලා ආත්ම කොට ගිනු තියෙන්නේ කියලා. එනිසා තරුණ සමාජයේ යමක් කියනකොට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේ අසුභවාදීව මේ කරන කතාව මේ අදහස තරුණ යන්ත නොගැලපෙනවා නේද කියලා. නමුත් තුනට බුදුහාමුදුරුව එදා මේ ධර්මයේ දේශනා කළේ වැඩි පිරිසකට තරුණ පිරිසකටමයි. ඒ නිසා වැඩි දෙනෙක් මේ ශාසනයේ හිටිය තරුණයෝමයි. ඒ නිසා බියටපත් වෙන්න එපා. මම හිතනවා මේ අදහස එන්නේ එක හේතුවක් තමයි මේ සමාජය තුළ මේ විදියට දුක් සංකල්පයකින් බැලුවහම සමාජ ජීවිත බිඳවැටී පෞල් ජීවිත කඩාකප්පල් වේවි කියන අදහසක් තියෙනවා. ඇත්තටම මේක සාධාරණ හේතු තියෙනවා. හැබැයි අපි මෙතෙක්කල් බලපු න්‍යාය තුල අපි මෙතෙක්කල් කෙස්ලොන් නියදත් සම්මස්නහර ආදී වශයෙන් පිළිකුල් වශයෙන් මේ ශරීරය බලන බවක් තිබුණා. මෙතෙක්දාමත් අවධාරණයෙන් කියන්න ඕන මේ ලෝකේ කියන දේ නෙමෙයි මම මේ කිව්වේ. මම මේ කියන දර්ශනය තුල මම පැහැදිලි කළ දේ තුල එබඳු තව කෙනෙක් අනිකා පිළිබඳව පිළිකුල් සහගත හැඟීමක් ඇති වෙලා විවාහ ජීවිතවත් අඩාල වෙන එකක් නෙමෙයි. විවාහ ජීවිතය තුළ පවා සුරක්ෂිත භාවය ඇති වෙනවා මම කියන විදිහට බැලුවොත්. මම කියන එකක් නෙමෙයි බුදුහාරංගේ දහම මම මේ මතක් කළේ. මොකද එතනදී බලන්නේ තමා තුළ ඉස්සෙල්ලා. තමන්මයි තමා කියන්නේ කුමක්ද කියන එකයි අවබෝධ වෙන්නේ. එතකොට මම ඉතුරු වෙලා අනිත් අයව පිළිකුලෙන් අසුබෙන් බලන දැක්මක් ලැබෙන්නේ මේ න්‍යාය තුළ. ඒ නිසා තරුණිය මේ දිහා බැලුවත් ඇත්තටම සමාජ ජීවිතය අඩාල වීමක් විවාහ ජීවිත අඩාල වීමක් වෙන්නේ නැහැ. මම මේ ධර්ම දේශනාවේදී ඉතාමත්ම අවධාරණයෙන් මතක් කළා මම මෙහිම මේ දුක ගැන අපි කතා කරනකොට අර ධනාත්මක චින්තනය ගැන කතා කරන අවධියක මේක ඍණාත්මක නේද කියන සංකල්පය ගොඩ නැගේවි කියලා මේ ධර්ම දේශනාවේදී මම මතක් කළා. ඒකට මම මතක් කළා අපට අද අප අතීතයේ අපි විකුණන් කල ඉතිහාසයක් තියෙනවා. අභිමානයෙන් සමරන ඉතිහාසයක් තියෙනවා. ඒ අනුරාධපුර යුගය, පොළොන්නර යුගය, එදා මේ චින්තනයයි ක්‍රියාත්මක වුණේ. මේ චින්තනයයි තුලයි යෝධාර සංස්කෘතිය ගොඩ නැගිලා තියෙන්නේ. ඒ නිසා ඔබ ඒ ගැටලුවට දිය වෙන්න එපා. තරුණ පින්තුන් පුළුවන් තරම් බලන්න. සත්‍ය යථාර්ථය දැක්කට කවදාවත්ම බිඳුවැටීමක් වෙන විදිහක් නැහැ. අනවශ්‍ය කලකිරීමක් වෙනස ඇතිවන්නේ නැහැ. සමාජයේ පැවැත්මට ඒකෙන් බාධාවක් වෙන්නේ නැහැ. යම් දෙයක් අහලා තේරුම් ගන්නා පිරිස ඉතාම අඩුයි ලෝකේ. ඒක නිසා ටික දෙනෙක් මේ උඩුගම් බලා පිනන්න උත්සාහ කළාට වැඩි දෙනෙක් ගසාගෙන යනවා පහළට. ඒකයි ලෝකේ නැති. ඒවත් නැතත් ඇහුවා මේ සබ්බේ පුතුන්දන උම්මත්තකාගෙන පාඨය ගැන. ඒක බුද්ධ දේශනාවක් මට මතකයි අංගුත්තර නිකායේ. ඇත්තටම දැන් මම මේ ධර්ම දේශනාවේදී මේ ගැන මතක් කළා. දැන් මම මේ ධර්ම දේශනාවේදී අහනවා ඔබට සිහි කරන්න කියලා කියනවා නැවත මෙයාවර්ධනයක් කරන්නේ බලුවමනියක්. බලන්න සිහි කරන්න දැන් බලන්න ඒක ලස්සනයිද සුබයිද සැපයිද මම මගේ කියලා දෝතට තුරුළු කරලා ගන්න පුළුවන්ද? අසිතු ගොඩක් දිහා බලන්න ලස්සනයිද සුබයිද සැපයිද මම වගේ කියලා ගන්න පුළුවන්ද? දැන් මේ විදිහට මම අහගෙන යන මේ දෙතිස් තුන පොලෙන් කොටසක් ගැන ඔබේ ඒකාන්ත උත්තරය වෙන්නේ අසුබ බව අසාර බව පිළිකුල් බව දෝතට ගන්න පුළුවන් බවක් නෙමෙයි. එහෙනම් යම් කෙනෙකු මෙබඳු අසුබ දෙයක සුබයි ලස්සනයි සැපයි කියලා දෝතට ගන්නවා නම් ඒ උන්මත්තකෙක්මනේ. එහෙනම් අපි ඒව පිළිකුල් කරාට කය කියනකොට රූපේ මම මගේ කියනකොට නිබඳු අසුචි ගොඩකට මම කියලා නැද්ද මගේ කියලා නැද්ද මගේ ආත්මය කියලා නැද්ද සුබ වශයෙන් අරගෙන නැද්ද? එහෙනම් උම්මත්තක භාවයක් මෙතන නැද්ද? නැහැ. ඒ දේශනාව වශයෙන්ම බුදු දේශනාවේක සඳහන් වෙලා
තියෙනවා.
අටුවාවල විස්තර කරලා තිබෙනවා. එහි ස්වභාවය පුතඥන හරහට ගමන් කරන නොදියුණු ලෞකික ජීවිතයේ නඹුරු වෙච්ච ගැඹුරු වැත්තට නොයන ඔය වගේ අර්ථ රාශියකින් පුතුඥන කියන වචනේ බෝතලා තියෙනවා.
ඒක තමයි හරියට ඉනිසරි මේ ප්‍රශ්නයක් නෙවෙයි.
හැමදාම ප්‍රශ්න අහන හොඳ ධර්ම ගැන උනන්දුවක්
තියෙනවා. ගුරු මහත්මිය
එහමයි. අපි ඊළඟ අවස්ථාව ලබා දෙනු කරුණා කළා. අපි ඊළඟ කල්යාණ මිත්‍රයාක් ඔබේ නම කියලා කෙටියෙන් ප්‍රශ්න කරනවා.
ස්වාමීන් වහන්සේ. ලස්සනයි සැපයි කියලා
අපිට ඔබත් එක්ක කතා කරන්න මේ දුරකථනයෙන් බෑ. ඒක නිසා ඔබේ ප්‍රශ්නය කෙලින්ම කියන්න.
එහෙමයි ගාස්තර ස්වාමීන් වහන්සේ. මගේ ප්‍රශ්නේ මේකයි. මම හැමදාම උදේට බුදුන් වඳිනවා. නමුත් මට මේ පන්සිල් ගන්න පන්සිල් පද පහ රකින්න අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා බුදුන් වඳලා දෙවියන්ට පින් දීමෙන් ඒකේ මොනවා හරි මේ වැරද්දක් තියෙනවද? එහෙම නැත්නම් පන්සිල් පද පහ අනිවාර්යයෙන්ම රැකලා බුදුහාමුදුරු බුදුන් දහම් සංඝරත්නයට වන්දනාමාන කරනවා මල්පාම් පූජා කරලා පින්දීම වැරදිද කියන එකයි මට දැනගන්න අවශ්‍යතාවය තියෙන්නේ.
එහෙම නැත්නම් ඔබතුමාගේ නම නම් මතක ගන්න හම්බුනේ ලැබෙන්නේ
නැහැ.
මොනවා හරි අහපු ප්‍රශ්නේ තියෙනවා ගැටලුවක්. පන්සිල් පද පහ රකින්න බෑ කියනකොට මොකක් හෝ එතන ටිකක් ඔබ බැරි විදිහට හිතාපු දෙයක් මට නම් පේන්නේ. පන්සිල් පද පහ කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතයේ හොඳ සීලාචාර ගති පැවතුම් පහක්. අපි පෙරුවන් සරණ ගියපු කෙනෙකුගේ චර්යාවේ ලක්ෂණ. එතින් ඒ මත පිහිටලා තමයි අපේ මේ පුණ්‍යකාමී ගමන බෞද්ධ ගමන යායුත්තේ. අපි සාමාන්‍ය නාගරිකයෝ මා කැමතියි කෙටි විස්තරයක් ඒ සම්බන්ධයෙන්.
මහාචාර්යතුමනි, එතුමා මතක් කළේ පන්සිල් දෙක රකින්න බෑ මම මන්තුලුවන් අඳිනවා කියලා. ඇත්තටම පළමු කොට අපි ඔබට ඉස්තුති කරන පුණ්‍යානුමෝදනා කරන ඒ ටික හරි කරන එක ගැන. ඔබ හුඟක් දෙනෙක් ඉන්නේ පන්සිල් දෙක නැහැ තුනුලනොත් අමතක කරපු බවකනේ. ඔබේ දිනුවා තියෙන ඔබට ප්‍රශංසා කළ යුතුයි. ඒ නිසා දැන් ඇත්තටම දැන් ඔබට ඔබ හිතලා බලන්න ඔබට ඔය තුනුරුවන් වන්දනා කරලා ලැබෙන ආත්ම තෘප්තියයි අර අකුසලයක් කරපු වෙලාවේ ඇති වෙන දැවීමයි මේ පිළිබඳව සිහි කරනකොටයි මේ පිළිබඳව සිහි කරනකොටයි ඇති වෙන වෙනස. ඔබට පුළුවන්කම තියෙනවා එතකොට ඇත්තටම මේ පැත්ත අකුසල පැත්ත පන්සිල් කඩ කරන පැත්ත වුණාම කොච්චර දැවීමක් තියෙනවද දැවීමක් තියෙනවා කියලා. ඒත් මේ තුනුරුවන් වන්දනා කරන මේ කුණී වේලාවේදී කොච්චර සැහැල්ලුවක් දැනෙනවද කියලා. මට මතක වෙන පුංචි කතාවක් දිගයි. ඒක සිය මේ වෙලාවට ඉමන් විදිහකට ගත යුතුනේ. අර එක්තරා සොරෙක් එක ශික්ෂාපදයක් රැකලා එයා කල්පනා කරනවා මම අමාරුයි මේ ශික්ෂාපදේ රැකගත්තු එකක් රැකලා මට මෙච්චර විපාක ලැබුණා නම් ඔක්කොම රැක්කොත් මෙච්චර ආනිසංස ලැබෙයිද කියලා බොහෝ කුසලයට නැඹුරු වෙච්ච ස්ථානයක් පිළිබඳව කියන්නේ. ඒ නිසා ඔබතුමා පුළුවන් තරම් පහක් උපා හිතේ ඉඳලා එකක් රැකගන්න එකක් ආරම්භ කරන්න. ඔබට දැනෙන්නේ එකක් රැගෙනකොට කොච්චර ශාන්තියක්ද කියලා.
නෑ තමයි මම හිතන්නේ එකක් මොකක් හරි මහත්මයෙන් කැඩෙනවා ඇති. අනිත් හතර රැගෙන ගුණාංගය
පුළුවන්. ඒක පුළුවන්.
ඒක යන සතුට වෙලා පෙරුවන් විශ්වාසයෙන් පෙරුවන් ගෞරවයෙන් අවබෝධ කරගෙන ಗುಣ සිහිපත් කරමින් ත්‍රිවිධ රත්නයේ ශක්තියක් බවට පරිවර්තනය කරගෙන ඔබේ බෞද්ධකම සංවර්ධනය කරන්න උනන්දු වෙන්න. අපේ යෝජනාව අපේ ආරාධනාව ඒකයි. අපි ඊළඟ අසන්නත අවස්ථාව ලබා දෙන්නම්. පරමගල ඔබේ නම කියලා ප්‍රශ්න අහන්න මොකද අපි ඔබ සමග දුරකථනයෙන් සම්බන්ධ වෙන්න බැරි විදිහටයි මේ තාක්ෂණයේ යෙදিলা තියෙන්නේ. ඒ නිසා ඔබ කතා කරන දේ කෙලින්ම ශ්‍රාවකින්ට
ඇහෙනවා. මම දෙවලපල වන්නායක කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ මේ පිළිකුල් භාවනාව පිළිකුල් භාවනාවක් විදිහට නම් කරලා භාවනා කරන්න යොදාගත්තම තමයි යෝ ගැටලුව ඇති වෙන්නේ. ඒ නිසා නරකද එම භාවනාව ඇතිසක දැකීමේ භාවනාවක් විදිහට යොමු කරලා ප්‍රචාරය කිරීම?
මම හිතන්නේ අන්නයික මහත්මයා හොඳ යෝජනාවක් කරන්නේ අපේ හොඳට. පොඩ්ඩක් උවහන්ස පැහැදිලි කරන්න තව. ඇත්තම නම් පිළිපුල් භාවනාව කියලා කියවෙන පස්සෙන්වත් දෙනකොට මේකට බියක් සැකක් දක්වනවා. මේක බලන එක මහා අසුභවාදී. දැන් බුදුදහම පිළිබඳ බුදුදහම අසුභවාදී කියන සංකල්පයක් ගොඩනැගෙන්නත් හේතුවක් වෙලා තියෙන මේක. ඉතින් බුදුදහම ඇත්තට සුභවාදී හෝ අසුභවාදී කියන දෙකටමයි තියෙන යථාර්ථවාදී කියන එකටයි සම්බන්ධ වෙන්නේ. ඉතින් අසුභ වශයෙන් බලනවා කියන එක පිළිපොල් වශයෙන් බලනවා කියන එක අයිති වෙන්නේ සමත කමඨහනක් හැටියට අපිට. දැන් අපි මේම ධර්මදේශනාවේදී ඔබට ඉදිරිපත් කළ ඒක ඉක්මා යන දැක්ම. අසුභ වශයෙන් බැලීමක් විතරක් නෙවෙයි සෙස්ලොම් නියදත් සම්මක්නහර ආදී ටික දුක්ඛ සත්‍ය හැටියට බලන්න පෙන්වුවා. ඔබට මතක ඇති කිස් කියලා කියන්නේ ආහාරයෙන් හට ගන්න බලක් කියනවා. නැවත නැවත හට ගන්න ආහාරයෙන්. එහෙනම් උත්පත්ති ලක්ෂණ එතන තියෙනවා. යමක් හටගත්තා නම් සංකත ධර්මයන්ගේ ස්වභාවය තමයි දිරන බව. ජරා ලක්ෂණයක සොල තියෙනවා. වියාදි ලක්ෂණේ තියෙනවා. මරණයේ ස්වභාවකට ඇති බව තියෙනවා. එහෙමනම් එතන ජාති ජරා මරණයේ ස්වභාවකට පවතිනවා කේස්. තිබඳු ජාති ජරා මරණයේ ස්වභාවකට ඇති යමක ලැබීම පහළවීම හමුවීම අප්‍රියන්හායි කියන දුක. පියංගෙන් වෙන් වෙලා අකමැතිදී ලැබිලා එනිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන දුකම ස්වභාවකට පවතිනවා මේ හැම අවයවයක්ම. එතකොට මෙන්න මෙතන අර කියන පිළිකුල් ස්වභාවය ඉක්මවා ගිහිලා දුක්ඛේ ඥානය ලැබෙනවා. දුක්ඛේ ඥානයත් ලැබෙනකොටම නිබඳු වූ දුකකට නේද මම මෙච්චර කාලයක් මම මගේ කියලා ලස්සනයි සුබයි කියලා අරගෙන තියෙන්නේ. සමුදේ දකින්නවා. එහෙමනම් ඉබඳු ගැනීමක් නිසා නේද මේ සසර මෙච්චර කාලයක් ගුටි කෑවේ දුක් විඳින්නේ. දැන් මේ දුක දුක හැටියට දකින්නකොට මම මගේ කියන අදහසක් තිබුණා නම් සපයි සුබයි කියන අදහසක් තිබුණා නම් ඒක දුරු වෙනව නේද? එහෙනම් ඒ දුරු වෙන්නේ ප්‍රහාණය වෙන සමුදේ නේද? සමුදේ ප්‍රහාණය වෙනකොට නිරෝධය සාක්ෂාත් වෙනව නේද? නිරෝධය සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ මාර්ගය වැඩෙනව නේද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ තීපලේ නුවණනේ සම්මාදිට්ඨිය කියන්නේ. එතකොට සම්මාදිට්ඨිය උපදවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ කියන්නේ මේ ටික මේ අවිද්‍යාව දුරු වීම වෙන්නේ. දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං කියනකොට විද්‍යාව දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං කියනකොට අවිද්‍යාව. එතකොට අවිද්‍යාව දුර වෙන විද්‍යාව පහළ වෙනවා. ඉතින් මේ විද්‍යාව ආලෝකේ පහළ වෙන තැනක මේ ප්‍රශ්නේ ගොඩනගන්නේ මේක දිහා මෙහෙම නොබලන අය තුල සංගේ හිමමයි මේ මහත්මයා යෝජනා කරපු අදහසත් එක්කන හරි. ඇත්තටම
ඇති සැටියෙන්
බැලීම.
ඇති සැටියෙන් බැලීම.
පුල් හැටියට බලනවා කියන්නේ ඇත්තටම ඇති සැටියෙන් බැලීම.
ඔතන මේ මහත්මයාට ඒක ගැටලුවක් වෙන්න විදියක් නැහැ.
අපි ඊළඟ ප්‍රශ්නය අහන අපේ ශ්‍රාවකයාට අවස්ථාව ලබා දෙමු. ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න.
සම්මාසම්බුද්ධ මට මේ දේශනාව බොහොම අනගේ පවණිය දක්වන දේශනාවක්. ඒ වගේ මට දැනගන්න කැමති දැන් ඔය මේ පෙන්නපු අසුභ ඒ වගේ පිළිකුල් භාවනාව ඔය දැන් සාධිත පුද්ගල වශයෙන් ගත්තම ඔය රාගචරිතයට බලපාන භාවනා ක්‍රමයක් වුණාට අනිශ්චරිත වලටත් ඒ භාවනා ක්‍රමයෙන් මාර්ගඵල හෝ යම් කිසි අධිගමනයකට පත්වීමේ හැකියාවක් තියෙනවද කියලා ටිකක් විස්තර කරනවා නම් හොඳයි. සම්මා සම්බුද්ධ සරණයි.
සමන්තර මහත්මයාට මේ අසුභ භාවනාවෙන් ලබා ගත හැකි ප්‍රතිඵල ගැන ඔබන්සෙන් කරුණු ටිකක් පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා. ඇත්තටම දැන් මේ දෙතිස් කුණපතික කියවෙනකොටම අපේ මතකයේ තියෙන පිළිකුල් භාවනාව. ඇත්තටම නම් මේ ධර්මදේශනාවේදී මම පිළිකුල් භාවනාව ගැන කතා කළේ නෑ. මම මේ හැම අවයවයක් කොටසක් දෙකම අරගෙන එහෙම නැත්නම් එහැ කනනාසේ දිව ශරීරය ආයතන ටික එහෙම නැත්නම් කෙස්ලොම් නියදත් සම්මස්නහර ආදී දේ දිහා බලනකෙන්නේ දුක්ඛ සත්‍ය ප්‍රකට වෙන විදිහට. දුක්ඛ සත්‍ය ප්‍රකට වෙන විදිහට ප්‍රඥා භාවනාවක් මේ විදර්ශනා භාවනාවක් ඇදෙතයි මම මේක කතා කළේ. ඉතින් අපිට මේ වචන ටිකත් එක්ක අපි බැඳිලා තියෙන පිළිකුල් භාවනාව අසුභ භාවනාව කියන අදහස්. දැන් මම අසුභය බලන්න ඔබට එකක්වත් කියන්නේ නැහැ. මම කියේ මේ කෙස් කියන්නේ ආහාරයෙන් හටගන්න බවක් තියෙනවා. එහෙනම් ඒක පැහැදිලියි.
ඔව්.
එතන සංකත ධර්මයන්ගේ ඉදිරි ස්වභාවය තුළ මේ හැම කොටසකම අපිට දකින්න තියෙන මේ සංකත ලක්ෂණය.
එතකොට මේ ටික බලලා මෙබඳු දෙයක හමුවීම කුමක්ද මේ දුක්ඛ සත්‍ය කියන එක අපිට අපි මෙතෙක් කාලයක් හිතාගෙන හිටියේ මේ ජාතිය කියන එක මෙරිලා ඉදීම මරණයෙන් පස්සේ සිදුවෙන සිදුවීමක් ඇටියෙ. ඒ නිසායි තමයි අපිට මේ බුදුදහම අපෙන් ඈත් වුනේ. බුදුහාමුදුර අපට අනවශ්‍ය වුනේ. මතු බුදු වෙන බුදුවරු ගැන හිතන්න ඕනේ. ඒ මේ ජීවිතේ ලබන්න පුළුවන් එකක් නෙමෙයි වෙලා. නමුත් බුදුහාම දක්වන නිවන ජාතියක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණ දුක නැති නිවන මේ ජීවිතේ ලබන්නේ. එහෙමනම් අපි අරහේ ජාතියයි කියපු අදහසෙන් ටිකක් නිදෙන්න වෙනවා. ඒකත් එහෙම තමයි. ඇත්ත. ක්ෂණයක් පාසා සිදුවෙන එකක් තියෙනවා. ආයතනයන්ගේ හට ගැනීම ජාතිය. යෝච යෝ වික්කවේ චක්කුන් උප්පාදෝ තිටි අබිනිබ්බද්දි පාතු භාවෝ දුක්ඛස්සේස උප්පාදෝ රෝගාණං තිටි ජරා මරණස්ස පාතු භාවෝ. මේ හට ගැනීමක් තියෙන මෙතන. ආයතනානම් පටිලාභෝ ඉදං උත්තාවසෝ ජාති. එනිසා දැන් අපි මේ ජාති කියන වචනයට මේ අලුත් අදහසක් මේ ධර්මයේ තුලින් පෞද්ගලික සංකල්පයක් නෙමෙයි සංගවන තිබිච්ච ධර්ම අර්ථයක් තමයි මේ මතු කරලා දෙන්නේ. එනිසා මේක පිළිකුල් භාවනාවක් ඇතුළේ සලකන්න එපා ඔබතුමාලා. මේ දුක්ඛ සත්‍ය ප්‍රකට කරන වර්තමානයේ ඇත්ත ඇතිසැටියෙන් දකින ධම්ම න්‍යායක් හැටියට සලකන්න කියන එකයි මගේ ඉල්ලීම. ඒකමයි ඊට අමතරව මහත් නෑවුවා මේ රාග චර්යාවට මේක ගැලපෙනවද කියලා ඒක පැහැදිලිව උපදේශනා කරලා තිබෙනවා. කාම රාගයෙන් ඩයියාමී කියලා ආනන්දහාමුදුරු උපදේශයක් ඉල්ලපු වෙලාවේ අසුභය චිත්තම් භාවයේ කියලා තමයි බුදුහාමුදුරු උපදෙස් දුන්නේ. අසුභය ඇතිව දැක්කහම සරාගී චේතනායි ගත වෙනවා කියන්නේ.
එතකොට මේ ක්‍රමයේ තුල දැන් අසුභ වශයෙන් ගත්තාම රාග චර්යිතයට විශේෂ වෙනවා. දැන් අපි පැහැදිලි කරපු දේ අසුභයට විතරක්ම නෙමෙයි සියලු චර්යිතයන්ට පොදුවේ
යථාර්ථත්වය
දැකීම. මේක හැමෝම කවුරුත් මේ යථාර්ථත්වය දැක්ෙන්න ඕන වෙනවා.
ඒ මම හිතනවා ඒක පැහැදිලි කියලා ඔබන් පිළිතුර. අපි ඊළඟ අවස්ථාව ලබා දෙනම් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
මේ තොන්නස මේ මගේ ඉල්ලීම මේ අර ධර්ම දාණය පිළිදෙන්න තිබුණෝ මේ ලිපිණයක් කිව්වනේ. ආපහු මට ඒ ලිපිණේ දැනගන්න පුළුවන් වේවි.
පුළුවනි. අපේ හැමදාම ලියපු පොත ආනාපාන සති භාවනාව ඒක මෙන්න මේ ලිපිණයක ලියමනක් කියවලා ලබා ගන්න. KG මුනිදාස මහත්මයා 33/6 අකුරැස්ස පාර මාතර. 33/6 අකුරැස්ස පාර මාතර. අනිත් පොත් දෙකක් ගැන අපි කිව්වා ඒවා ලබා ගන්න. මොරගොල්ලේ සුමන යෝගී ස්වාමීන් වහන්සේ ශ්‍රී රෝහණ යෝගාශ්‍රමයේ පුහුල්දැයි. ඒ ලිපින දෙකෙන් ඒ සහම් පොත් ලබාගෙන ඔබේ ධර්මඥානෙ වැඩි දියුණු කරගන්න. දෙමෙක කියලා අපි සාකච්ඡාවෙන් පයින්නාත් මේ එකක් පැහැදිලි වුණා. අපිට මෙතෙක් කල දුක්ඛ සත්‍ය තේරුණේ නැත්තේ ඇයි? පැවැත්ම දුක්ඛ සත්‍යයි, පැවැත්මේ හේතු ටික අවබෝධ කරගන්න බැරි වීම නිසා අභාන්තේ පැහැදිලි කළ විදිහටම ඊළඟ ආත්මයට උත්පත්ති ලැබෙන එක ජාති කියලා හිතාගෙන පිටුන තාක්කල් සත්‍යයේ පැවැත්ම අපිට පේන්නේ. අපේ පැවැත්ම අපට අවබෝධ වෙන්නේ
ඇත්තටම ඒකමයි. දැන් අපිට වෙලා තියෙන්නේ අපිට දැන් බලමු ඉතින් මතු බුදුදහම සියලු ආගම් අතරින් විශේෂී වන්නේත් මෙතනමයි. අනිත් හැම ආගමක්ම මරණින් එහා පැත්තේ විමුක්තිය දක්වන්නේ. බුදුදහම විමුක්තිය පෙන්වන්නේ මේ
ජීවිතේමයි.
මේ ක්ෂණයමයි. මේ මොහොතේ ලබන්න පුළුවන් දේ නිවන කියන එක. ඒ නිසා අපි මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මෙන්න මේ ටික අපිට හැමතිස්සෙම හමු වෙන්නේ ආයතනයක් එක. ආයතන හයක් පරිහරණය කරන බව ඇත්ත. ආයතන හයක් පරිහරණය වුණාට අපිට හැමතිස්සෙම ඉපදලා තියෙන එක ආයතනය. ආයතන පහක් මෙරිලා. ඒකකොට මේක ආයතනයක් එක්ක තමයි මේ සියලු පුද්ගල භාවය තියෙන්නේ. දුකේ පැවැත්ම තියෙන එක ආයතනයක් තුල. ඒකකොට අපි එක් ක්ෂණයක් තුල පවතින මේ ආයතනික පැවැත්ම තුල දුක දුක හැදීට හඳුනාගත්තොත් එතන මම මගේ කියන සංකල්පය දුර වෙනකොටම ඒ දුර වෙන සමුදේමයි. මම මගේ මගේ ආත්මය කියනකොට තෘෂ්ණා දෘෂ්ටි මානෙනේ.
එහෙමයි.
සමුදේ ප්‍රහාණය වෙන්නේ. සමුදේ ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ නිරෝධී සාත්‍යීමමයි.
ඇටි දැකීම.
දැකීමමයි. මොකද අපි ධර්මදේශනාවේදීත් මතක් කරනවා අපි තණ්හාවෙන් රූපාදී ස්කන්ධයන්ට බැඳිලා තියෙනවා. බැඳිලා ඉන්නේ අල්ලගෙන ඉන්නේ අඳුර නිසා. එළියනේ ලැබිලා මේ අල්ලන් ඉන්නේ මොකද්ද කියලා දකින්න. යම් වෙලාවක මෙන්න මේ ආලෝකය ලැබෙනකොට ආලෝකෝදපාදී ආලෝකය ලැබෙනකොට අපිමයි ලැජ්ජ වෙන්නේ අයියෝ මොකද්ද මේ අල්ලන් හිටියේ අපි මෙච්චර කාලයක්
ඉන්නේ. අපි නැවත අවස්ථාවක් ලබා දෙමු ඊළඟ අපේ අසන්නට. ඔබේ නම කියලා ප්‍රශ්න අහන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මගේ ආදරණීය ගුරුපියාණන් වන අරිතාල ගුරුපියාණන්ටත් පිරුවන් සරණයි. මම මේ කටවෙන EM සුසන්ත කියලා මහත්මයා කතා කරන්නේ. මට ගුරු පියාණන් පැහැදිලි කළ දෙන හේතුක ප්‍රතිසන්දී කියන්නේ මොකක්ද කියන එක ඒක ගැටලුවක්.
ප්‍රශාන්ත මහත්මයාට ගැටලුව ත්‍රි හේතුක ප්‍රතිසන්දී කියන එක සංඥාන්ත පොඩ්ඩක් පැහැදිලි කරන්න.
ත්‍රි හේතුක ප්‍රතිසන්දී පිළිබඳව කතා කරනකොට අපිට තියෙන කුසල හේතු තුනක් අකුසල හේතු තුනක්. කුසල පැත්තෙන් අලෝභ, අද්වේෂ, අමෝහ කියලා කියනවා කුසල හේතු. අකුසල හේතු වෙනවා ලෝභ, ද්වේෂ, මෝහ. එතකොට අපි සිදු කරන යම් කර්මයකදී මේ කුසල කර්මයක නම් අලෝභ, අද්වේෂ, අමෝහ කියන තුන් හේතුවම එක්යෙන් කරගෙන යම් කර්මයක් සිදු කළා නම් සබඳු කර්මයකින් ලබන ප්‍රතිසන්දිය හේතුක ප්‍රතිසන්දියක් කියලා අපි කියවෙන පොත්පත්වල ඔබට මට කියව. අකුසල සහගත දුක් ඇති ආත්මභාවික ප්‍රතිසන්දියක් වෙනවා. එනිසා මිනිසෙක් වශයෙන් උත්පත්ති ලැබෙන අපට දෙවියෙක් වශයෙන් උත්පත්ති ලැබීමේදී මේ හේතුක කුසල සම්පත්තිය උමනා කරනවා. ඉතින් මිනිස්ය වශයෙන් උපදින අය අතරේ ඉන්නවා හේතුකය. ඉතින් ඒ වගේ විවිධ මිනිස් ස්වභාවයන් තුල අපිට දකින්නට ලැබෙනවා. හැබැයි අපිට මතුපිට ස්වභාවයෙන් හේතුක හේතුක හොයාගන්න පුළුවන් කමක් නෑ. සමහර අය හේතුක ප්‍රතිසන්දිකය හේතුක ස්වභාවයෙන් හැසිරෙනවා.
එහෙමයි.
නේද? සමහර හේතුක අය හේතුක තරමේ ස්වභාවයෙන් හැසිරෙන අයත් ඉන්නවා. ඒ නිසා ඔබට යම් සැකයක් තියෙනවා නම් මම හේතුකද මට නිවන් දකින්න පුළුවන්ද කියන සැකයක් තියෙනවා නම් ඒ සැකේ නැති කරගන්න මම හේතුක ප්‍රතිසන්දියක් ලැබලා තියෙන මට මේ ජීවිතයේ සතර දුක් විවා ගන්න පුළුවන් කියන ඊර්ය ඇති කරගෙන
විශ්වාසයෙන් ජීවයෙන් උත්සාහ ගැනීමෙන් සමහර විටක නැති ශක්තියක් මතු
කරගන්න පුළුවන්
මම හිතනවා ප්‍රශාන්ත මහත්මයා ප්‍රමාණවත් දැනුමක් ලබා ගන්න ඇති කියලා අපි ඊළඟ අවස්ථාව ලබා දෙන්නම් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මට පේන්නේ ඒ දුරකථනයේ විසන්දි වුණා කියලා. අපේ මේ දුරකථන සේවයේ තියෙන්නේ පාලක මැදිරියේ අපට ඇහෙනව පමණයි. අප සමග කතා කරන එක හුමාරු කරන්න බෑ පණිවිඩ. ඒ නිසා මේ අපි දුරකථනයෙන් අමතනකොට ඔබ අපි අවස්ථාව දුන්න හැටි ඔබේ ප්‍රශ්නය විගතම කතා කරන්න අපිට ඇහෙනවද කියලා ඔබෙන් අහන්න ඉඩක් මෙතන නැහැ. ඒක නිසා මේ වෙන අමනාපයක් ඇති කරගන්න දෙපා. මේ ධර්ම දේශනා විද්දී විදර්ශනාවට නැඹුරු වෙන දහම් ගැටළු අපගෙන සරලව අවබෝධ කරගන්න දෙන්නයි අපේ ස්වාමීන් වහන්සේ උගක් උත්සාහ කළේ. මේ කිසිවක් අපට නොපෙනෙන අද්භූත ලෝකයක තියෙන ගුප්ත දේවල් නෙවෙයි. පංචස්කන්ධය කියන්නේ අපේ මේ පැවැත්ම. ඉතින් අපට මේ මෙතෙක් කල මේක තේරුනේ නැත්තේ අපි ජාති ජරා මරණ ගැන කතා කර කර දුක්ඛ සත්‍ය තේරුම් ගන්න උත්සාහ කළා නිසාත් සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියනක තේරුම් ගත්තේ නැති නිසා. උන්වහන්සේ ප්‍රධාන වශයෙන් අරධර්ම දේශනාවෙන් ඔබට පැහැදිලි කළේ අන්න ඒ දුක්ඛ සත්‍ය කැටි කරලා ගත්ත දේශනාව විශ්ලේෂණය කිරීම හැටියටයි. අපි ඊළඟ අසන්නාට අවස්ථාව ලබා දෙන්නම් ඔබේ ප්‍රශ්නේ අහන්න.
තෙරුවන් සරණයි. මම මේ රඹුකන මල්ගිරියෙන් කතා කරන්නේ. ඉතින් ගරුතර ස්වාමීන් වහන්සේගෙන් මම අහන්න කැමති මේ අපේ භාවනා කරනකොට අපි දැන් ඔය සම්පූර්ණ ධර්මදේශනාවට අදාළ නුනත් මට මේ දැනගත යුතුය. දැන් ධර්මදේශනාවට මේක අදාළ වුණේ නැහැ. ඔබ වහන්සේට මම මේ කාරණිකව ඉල්ලීමක් කරන්නේ අපි භාවනා කළත් හත තුන්වෙනි ස්ථානයේ හතරවෙනි ධ්‍යානය සම්පූර්ණ හතරවෙනි ධ්‍යානයට සිත යොමු කරගත්තට පස්සේ ඊට පස්සේ කරන භාවනාව අප මේ කළ යුත්තේ කොහොමද කියලා ඔබ වහන්සේගෙන් චුට්ටක් මම විස්තරාත්මක දැනගන්න කැමති. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ඒ උපාසිකාවගේ නම නම් අපට අහුරන්නේ කතහඬක් ප්‍රශ්නයක් ටිකක් අවුල් සාගතව ශබ්දය අපට ඇහුනේ. කොහොම නමුත් අදහසක් එකකින් ගන්න පුළුවන් අපේ සාමිනාට. භාවනා කරන කෙනෙක් හැටියට ධ්‍යාන තත්ත්වයන් ලබාගෙන කටයුතු කරනකොට හතරවෙනි ධ්‍යානය ලබා ගැනීම දක්වා අපේ පොත්පත්වල ධර්ම භාවනා ගුරුවරු කියලා දෙනවා. එතනින් එහාට කොහොමද කරන්නේ දිනු කරගන්නේ කියන ගැටලුවට පිළිතුරක් උභාන්තයෙන් ලැබෙනවා.
ඇත්තටම මේ පින්වත් මේනියන්ට දෙන්න ඕන පිළිතුර එතුමියට පමණක් නෙවෙයි, අද මුළු බෞද්ධ ලෝකයටම දෙන්න ඕන උත්තරයක් තමයි මේ ප්‍රශ්නයත් එක්ක ගොඩ නැගුණේ. අපි බොහෝ වෙලාවට හිතනවා ධ්‍යානය වඩලා සමාධිය වඩලා ඊට පස්සේ යථාභූත ඥානය උපදවා ගන්න. දැන් මේ ශාසනයේ සමාධිය ආරම්භ වෙන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති කල්හි සම්මා සංකප්ප වාචා කම්මන්තා ජීවායම් සති සමාධි කියන සියල්ල ගොඩ නැගෙන්නේ. එතකොට අපට සමාධිය අපි වඩන්නේ මේ සමාධිය වඩලා ඊට පස්සේ පාර හොයනවා නෙමෙයි. අපි පාර හොයාගත ඒ උපදවාගත්ත මාර්ගය තුල වඩන පිළිවෙල තුල ලැබෙන එක්තරා සංස්ථානයක් තමයි සම්මා සමාධිය කියන එක. එතකොට සම්මා සමාධියෙන් එහාට අපිට ලැබෙන සම්මා දිට්ඨියනේ සම්මා ප්‍රඥාව. එතකොට අපි සම්මා සමාධිය පිණිස සම්මා දිට්ඨිය උපදවාගෙන තියෙනවා. සම්මා දිට්ඨිය වෙන්නේ එතකොට දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධය ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. එතකොට මේ මාර්ගයේ භාවනා දැන් අපි නිවද්දනේ කතා කළාම නිවන් දකින්න කැමතිද? කැමති. නිවන් දකින්න මොකද්ද වෙන්න ඕන? තෘෂ්ණාව දුරු වෙන්න ඕන. තෘෂ්ණාව දුරු වෙන්න මොකද කරන්න ඕන? භාවනා කරන්න ඕන කියනවා. මේ උත්තරේ වැරදි. අපි භාවනා කරනවා නිවන් දකින්න කියලා. අපිට භාවනාව කියන එක අයිති වෙන්නේ මාර්ග සත්‍යයට. මම චරිතුමනි එහෙමයි. මාර්ග සත්‍යය අපිට හම්බ වෙන්නේ නම් මාර්ගයේ හම්බ වෙන්නේ දුක කුමක්ද කියලා, සමුදය කුමක්ද කියලා, නිරෝධය කුමක්ද කියලා දැකලා තියෙන්න ඕන. එතකොට අපි මාර්ගය වඩන්නේ නිරෝධය සාක්ෂාත් කරන්න. නිරෝධය සාක්ෂාත් වෙන නම් සමුදය ප්‍රහාණය වෙන්න ඕන කියන දැනුම තියෙන්න ඕන. සමුදය ප්‍රහාණය වෙන්න නම් දුක පිරිසිද දකින්න ඕන කියන දැක්ම තියෙන්න ඕන. එතකොට මාර්ගය වෙන්නේ දුක පිරිසිද දැකිය යුතුයි කියන දේන. එතකොට මේ දුක්ඛේ ඥානයේ දුක්ඛ සමුදය ඥාන නිරෝධේ ඥාන මග්ගේ ඥාන මේ සම්මාදිට්ඨිය උපදවාගත්ත කෙනාට ඒ සම්මාදිට්ඨියෙන් උපන්නා. දැන් ආයි උපදවන්න දෙන්නේ. ඒ සම්මාදිට්ඨියට අනුව සම්මාදිට්ඨිය පෙරදු කරගෙන දැන් ගමන යන්නයි කියන්නේ. ගමනේදී භාවිතා වෙන්නේ සම්මා සංකප්පය. යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය සීලයක පිහිටා සම්මා වායාමයෙන් හා සතියෙන් සමාධිය වඩන්න වෙනවා. එතකොට යෝනිසෝ මනසිකාරය සම්මා වායාමයෙන් සතියෙන් පවත්වනකොට ලැබෙන දේ සමාධිය. එතකොට අපි සමාධිය ලබන්න යන්නෙම මේ දැනගත්ත දුක පිරිසිදු දැකීම සඳහා. එතකොට දුක පිරිසිදු දැකීම සඳහා මේ පිළිවෙත පුරාන්නේ සමාධියට ඇවිල්ලා මොකද කරන්න ඕන කියන ප්‍රශ්නේ. සමාධි වෙන්න වෙන්නම අපිට දැකිය යුතු දේ දකින්නමයි සමාධි වෙන්නේ. එනිසා මෙන්න මෙතන ගැටලුවක් තියෙන අද දවසේ වර්තමානයේ අපි එකවරම භාවනා කරනවා කියලා යමක් කරනවා අර කළුව මාර පංගියා වගේ. ඒ නිසා මාර්ගය කියන එක අපිට පැහැදිලි වෙන්න ඕන. දුක පිරිසිදු දැකිය යුත්තක්, සමුදය ප්‍රහාණය කළ යුත්තක්, නිරෝධය සාක්කල යුත්තක්, මාර්ගය වැඩි යුත්තක්. එතකොට මෙන්න මේ නුවණ ඇති එක්කෙනාට මාර්ගය වෙන්නේ මොකද්ද? දුක පිරිසිදු දැකිය යුතුයි. දුක පිරිසිදු දකිනකොට සමුදය ප්‍රහාණය වෙනවා, සමුදය ප්‍රහාණය වෙනකොට නිරෝධය සාත් වෙනවා, නිරෝධය සාත් වෙනකොට මාර්ගය සම්පූර්ණ වෙනවා කියන දෙන්නත් එකයි වෙන්නේ. එතන නැතුව ප්‍රශ්න මේ මග භාවනා කරනවා කියන වැඩපිළිවෙල පටන් ගත්තාම තමයි මේ
ඉතින් මුල නතර වෙනවා, ඉන්නහට යආගන්න බැරුව යනවා.
බැරුව යනවා.
සමහර විටක හිර වෙනවා. ඉන්නහට කලියුත්ත කුමක්ද කියලා අවබෝධයෙන් නැතුව.
නැතුව.
එනිසා මාතනිටම් පැහැදිලි මගක් උභාන්ති පැහැදිලි කළා. ඒ විදිහට අවබෝධයෙන් සම්මාදිට්ඨියෙන් ඉදිරියට භාවනා කරගෙන යනකොට භාවනාව දියුණු වෙන්නේ අවශ්‍ය කරන දර්ශනයක් සමග.
සමගම.
මම හිතනවා මෑණියන්ට අපිට නැහැ වුණත් මම හිතනවා හුඟ දෙනෙකුට මේ පිළිතුරෙන් සෑහීමකටපත් වෙන්න පුළුවන්කම ලැබෙයි. අපි ඊළඟ අවස්ථාවල පදින්නම් ඔබේ ප්‍රශ්න අහන්න.
තෙරුවන් සරණයි. මට මේ ප්‍රශ්නයක් නියත වශයෙන් පොඩි දැනුම් දීමක් දෙන්න අවශ්‍යතාවය තියෙන්නේ. මම ගාල්ලේ කරාපිටියෙන් කතා කරන්නේ ලොකුගේ කියලා. ස්වාමීන් වහන්සේ විසින් කරාපිටිය සුනන්දාරාමේදී පවත්වන ලද ඒ දේශනා මාලාව සංස්කෘතටි තුනකට නගලා සූදානම් කළ තියෙන ධර්ම දානයේ පිණිස ඒ සඳහා මේ ලිපිණයෙන් විමසීම් කරන්න අවශ්‍ය කෙනෙකුට කරන්න පුළුවන් කියන එක තමයි මට දැනුම් දෙන්න තියෙන්නේ. ඉදිරිසිංහ ඉලෙක්ට්‍රිකල්ස් සිරිඹුරපාර කරාපිටිය ගාල්ල.
තවසරයක් කියන්න පුළුවන්ද ඔබට?
ලිපි නේද
මම හිතන්නේ එතුමාගේ කටහඬ ඉවර වුණා.
මම කතා කරනවා තාම ලයින් එකේ ඉන්නේ.
තවසරයක් ඔබේ ලිපි නේ කියන්න.
එදිරිසිංහ ඉලෙක්ට්‍රිකල්ස් ඉදිඹුර පාර කරාපිටිය ගාල්ල. එදිරිසිංහ ඉලෙක්ට්‍රිකල්ස් ඉදිඹුර පාර කරාපිටිය ගාල්ල.
හොඳයි බොහොම පිං සිද්ධ වේවා. සංයුක්ත පැටි වාදනය කළා ශබ්දය අහන්න පුළුවන් උපකරණ තියෙන අය පමණක් ඉල්ලන්න. ඒ නැත්තම් මේක ආසාවට ඉල්ලගෙන ගෙදර තියාගෙන මේක කතෝ මේ කෞතුක භාණ්ඩයක්
හැදෙන්න නොමිලේ දෙන එකක්ද මුදලට දෙන එකක්ද කියන එක දන්නේ නැහැ අපි.
නොමිලේ කියලා වගේ මට නම් යන්නේ නැහැ.
ඒවනම් කරවත් නෑ. මොකද
මේ ලොකුවේ මහත්මයා ගැන මතකයක් තියෙනවද?
පොඩ්ඩක් මතකයක් තියෙන සහභාගී වෙන කෙනෙක්.
එහෙම කෙනෙක් වෙන්න ඇති මේ එදිරිසිංහ ඉලෙක්ට්‍රිකල් සිරිඹුර පාර ගාල්ලෙන් ලිපිණයක් දුන්නා. අපට දැනට කියන්න බෑ අපේ ළඟ තියෙන එකක් නොවේ නිසා මේ මහත්මයා දුන්නු නිවේදනය අනුව ඒ සංගීතයට ඇති වාදනය කරන්න පුළුවන් මැෂින් තියෙන අය කරුණා කරලා ආර ලිපිණයෙන් ලියලා බලන්න. අපි ඊළඟ අවස්ථාව ලබාදී නම් ඔබේ ගැටළු ඉදිරිපත් කරන්න.
ආදිරුවන් සර්ණයි අපි ස්වාමින්වන්ත මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ මම ගල්ගමුව නිතලෙන් මයම් ජයසිංහ කියලා කෙනෙක් කතා කරන්නේ. අපි ස්වාමින්වන්ත මේ මට දැනගන්න ඕනේ මේ අතමහ කුසල් මොකක්ද කියන එක ඒක ටිකක් පැහැදිලි කරන්න. ඒකම මේ සියලු දේ පූජා කළායයි සිතන පූජාව මේ කුමක්ද කියලත් අපේ ස්වාමීන් වහන්සේගේ පන්දර ගන්න කැමති. අපෝ මිස්සදී තිරුවන් සරණයි.
ජයසිංහ මහත්මයා අතමහ කුසල් කියලා ජාතියක් පොතපතේ ඉගැන්වෙන්නේ නැහැ. අතමහ පින්කම් කියලා තමයි පැහැදිලිව තිබෙන්නේ. අට පුඤ්ඤානි උච්චරේ කියලා ඒකේ අවසාන ගාථාව පදේ තියෙන්නේ. කටිනත්ත පරික්කාරා වාසදානංච මුත්තමං බුද්ධප්පමක සංඝස්ස දානං ධම්මස්ස ලේකනං කෙත්ත දානංච සංඝස්ස පටිමා කරණං කිච කරණං වච්ච කුටියා අට්ඨ පුඤ්ඤානි උච්චරේ. අපි සන්නාංශේ පුඤ්ඤානි කියලා නේ මෙතන
පෙන්නන්නේ.
අපි වැරදි විහාරයක් අපතුලදී වෙනවා. අටමහ කුසල් කියලා එක හඳුන්වන්නේ කුසල කර්ම පක්ෂයට නෙවෙයි පින් පැත්තට පින්කම් යුතුකම් කැලේසු දෙපත්තයි ඒ අට පෙන්නම් කරලා තිබෙන්නේ. තව ප්‍රශ්නයක් අහුවා එතුමා ඒක මට පැහැදිලිුනේ නෑ. විතරම
රේනියල්ල සියල්ල කලේ කියලා.
ඒක තියෙන්නේ අර
ආහසේ.
ආරාම රූපා වන රූපා ඒ ජන හේතුකාරක පපංච උදපානංච ඒ දදාති උපස්සයන් තේසං දිවාචරත්වෝච සදා පුඤ්ඤං පවද්දති. ඒ දවල් දෙකේ පින් වැඩෙන සියල්ල දුන්නා හා සමාන දෙය තමයි උපස්සේ නමින් හඳුන්වන නිවාසයක්. ආවාසය වාසය කරන්න පුළුවන් ගියක් දොරක්
ගියක්
දොරක් මේ මහත්මයා ඉතාම හොඳයි. එකක් මේක සමාජ සේවා පැත්ත, අනෙක් එක ආගමික වශයෙන් අපි කරන පින්කම් පැත්ත. මේක අනිත් බෞද්ධයෙක් තේරුම් අරගෙන කරනවා නම් ওই කුසල් ප්‍රශ්නේ නැගිට අවුල් කරගන්නේ නැතුව පින්කම් කරගන්න පුළුවන්කම තිබෙනවා. අපි ඊළඟ එක්කෙනා තත්ත්වය ලබා දෙන්නම් ඔබේ ගැටළු අහන්න.
මේ පිටකලේ බඳුල අධේන්ද්‍රත් කියලා එක්කෙනෙක් කතා කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මට තව ටිකක් පැහැදිලි කරලා දෙන්න. සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියන එක තව දුරටත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් ලොකු දෙයක් ඔබ වහන්සේට නිවන් සුවවත් වේවා.
මම හිතන්නේ ඉතාලම හොඳ ප්‍රශ්නයක් අපේ හඳුනේ. මොකද අපි මේ දුක්ඛ සත්‍ය අපිට නොතේරෙන්නේ මෙන්න මේ ගැටලුව අපි විහිදුවාගෙන නැති නිසා. බුදුහාමුදුරුව සියලු දුක්ඛ ලක්ෂණ පෙන්වුම් කළා. අවසානයේදී දේශනා කළේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දීම එතුමාට බොහොම සතුටට හේතු වෙයි කියලා මා හිතනවා.
බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය පිළිබඳව කුමක්දයි පැහැදිලි කරද්දී අර අපිට පුරුදු ජාතික දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධික දුක්ඛ කියන මේ පදවල දේශනා කරගෙන ගිහිල්ලා අවසාන කරනවා සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් කියන්නේ නම් පංචපාදානස්කන්ධයම දුකයි. ඒ කියන්නේ දැන් මේ අර්ථය තුල තියෙන අර පෙර කියපු දේ සියල්ලම මෙහි අන්තර්ගතයි කියන එකයි. එතකොට රූපාදී ස්කන්ධ පංචපාදානස්කන්ධය තුල ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේය දුක් දුන්නස් ආදී මේ සියල්ල අන්තර්ගතයි කියන එක. එතකොට දැන් බුදුහාමුදුරුව ලෝකෙට දේශනා කරන පංචපාදානස්කන්ධය දුකයි කියලා. හැබැයි බුදුහාමුදුරුවන්ගේ දේශනා පංචපාදානස්කන්ධය දුකයි කියන එක. ඔබට මන්ට තාම පංචපාදානස්කන්ධය දුක වෙලා නැහැ. පංචපාදානස්කන්ධය දුකයි කියන දැක්ම අපිට තිබුණා නම් කවදාවත් පංචපාදානස්කන්ධය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්නෙ නෑ. දැන් පංචපාදානස්කන්ධය මම මගේ මගේ ආත්මය සුබ වශයෙන් ගත්තේ දුක හැටියට දැකලා නෙමෙයි සැප හැටියට දැකලා. පංචපාදානස්කන්ධය අපිට සැපයි සුබයි නিত্য සුඛ ආත්ම සුබ කියන සතර විපල්යාසයෙන් තමයි අපි මේ දිහා බලලා තියෙන්නේ.
ඔකම තමයි සක්කාය දිට්ඨිය කියලා අපි ග්‍රහණය කරගෙන තිබුණේ
තියෙන්නේ. එතකොට යම් වෙලාවක අපි මෙන්න මේ සතර විපල්යාස දුර වෙන විදිහට මේක බලන්න ඕනේ. මේ පංචපාදානස්කන්ධයේ පිළිසින දකින්න තමයි මහාචාර්යතුමනි බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානෙ පනවන්නේ. සතර සතිපට්ඨානයේද කායානුපස්සනාව මේ රූපස්කන්ධයේ පිළිසින දකින්න වැඩපිළිවෙල. වේදනානුපස්සනාව කියලා කියන්නේ වේදනාස්කන්ධයේ පිළිසින දකින්න එක. සංඥා සංඛාර කියන්නේ ඒ ස්කන්ධ දෙක පිළිසින දකින්න වැඩපිළිවෙල තමයි ධම්මානුපස්සනාව. විඥාන ස්කන්ධයේ පිළිසින දකින්න වැඩපිළිවෙල තමයි චිත්තානුපස්සනාව. එතනදී කායානුපස්සනාවේදී කරන්නේ සුභ සංකල්පය දුරු කරන එක. දැන් මේ කය දිහා බලන්න ඕන සුභ සංකල්පය දුරු වෙන්නමයි. කය දිහා බලනකොට සුභ සංකල්පය දුරු වෙන්න බලනවා කියලා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. මේකත් එක්ක බැඳිලා තියෙනවා කයත් එක්ක ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ආයතන පහ. මේ ආයතන පහට අරමුණු වෙන දේ තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පංචකාමයේ. එතකොට අපි මේ ආයතන පහ පිරිසිදු දකින එක තමයි මේ කය පිරිසිදු දැකීමෙන් වෙන්නේ. එතකොට අපි කය පිරිසිදු දකිනවා කියලා කියන්නේ මේ කය පිරිසිදු දකිනකොට මෙන්න මේ ටික සිද්ධ වෙනවා. ආයතන පංච ආයතනයේ පිරිසිදු දැකලා පංච ආයතනයේ පිරිසිදු දකිනවා කියලා කියන්නේ අපි පංචකාමයෙන් මිදලා. පංචකාමයේ කියලා කියන්නේ කාම ලෝකය. එතකොට මේ රූප උපාදානස්කන්ධයෙන් මිදෙනකොට රූපයේ ඇත්ත ඇතිසැටියෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන විදිහට බැලුවොත් ඒක ලේසි දැක්මක් නෙමෙයි. මේ කාම ලෝකෙම මුදවලා නැවත මෙහෙට නොයන ගමනක් යන්න පුළුවන්. අපිට වේදනා සංඥා සංඛාර පසක ලැබුණු අමාරුයි කියලා මේ රූපයේ දුක්ඛ සත්‍ය ප්‍රකට වෙන විදිහට බලන්න බැරි කෙනෙක් නැහැ. එච්චර නුවණ මදායේ නැහැ අපිට. ඒ නිසා මේ විදිහට රූපස්කන්ධය මෙන්න මේ බඳු ස්වභාවයකින් දැන් අපිට පුළුවන් ඇහැ කන දැන් අර ඉස්සෙල්ලත් මහත්මිය කියවුවා මේ අසුබ වශයෙන් බලන එක ප්‍රශ්නයක් නේද කියලා. උඹයි එහෙමනම් අපිට පුළුවන් ඇහැ බලන්න. මේ ඇහැ කියන්නේ ආහාරය නිසා හටගන්න එකක් නේ.
නැත්නම් මේ කාලේ අපිට පාලනය කරගන්න වෙනවා. මේක පැහැදිලි කරගන්න තියෙන්නේ තමා පිළිබඳ යම් එක් කරුණකින් මේ අවබෝධය ලබා ගැනීම ආරම්භ කරන්න
පුළුවන්. එක තැනකින් ආරම්භ කළොත් අනිත් සියල්ලත් ආරම්භ වෙනවා.
එහෙමයි. තව අවසාන වශයෙන් මෙන්න මේ අපේ හිතවතට අපි අවස්ථාව ලබා දෙන්නම්. ඔබේ ප්‍රශ්නය අහන්න.
තෙරුවන් සරණයි. මගේ ප්‍රශ්නේ තමයි පටිච්ච සමුප්පාදයේ තිබෙනවා ජාතිපත්ත්‍ය ජරා මරණං කියලා. ඉපදීම ජරාවටපත් වීම මරණය දුකයි කියලා. මේක අවබෝධ කළ යුතුයි කියලා කියනවා. එතකොට අපි ඉපදීම අවබෝධ කරගන්න ඕනේ ඉපදිලා නෙවෙයි. ජරාව අවබෝධ කරගන්න ඕනේ ජරාවට පත් වෙලත් නෙවෙයි. මරණය අවබෝධ කරගන්න ඕනේ මරණයට පත් වෙලත් නෙවෙයි. එහෙමනම් කොහොමද ඉපදීමත් ජරාවට පත් වීමත් මරණයත් අවබෝධ කළ යුත්තේ කියන එකයි මගේ ප්‍රශ්නේ. මම කතා කරන්නේ අදේ කන්දේ
හේින්ම ගෙවිල යන නිසා මම ඊටාම කෙටියෙන් පිළිතුරක් දෙන්න කියලා ආරාධනා කරනවා. මෙතන කිව්වේ ඒ જાතිය නෙවෙයි හටගැන්ම පැවැත්ම නැතිවීම කියන ස්වરૂපය අවබෝධ කර ගැනීම කියන එකයි මා තේරුම් ගන්න තියෙන්නේ. සංඥාසි තාම කෙටියෙන් අපිට පිළිතුරු
දෙන්න. මම ඔබට එක තැනක් විතරක් පැහැදිලි කරන්නම් අපේ කාලය අවසන් වෙන නිසා. දැන් අපි ජරාව කියන එක පිළිසිඳ දැකීම සඳහා මාළුවේ තුනේ ළමාවියේ තරුණියේ අපිට හිතන්න පුළුවන් අපිට පේනවා ලෝකයේ තුල ජරාවටපත් වෙච්ච අය. එතකොට දිරණ බව අපිට පේනවා. එහෙනම් දැන් අපිට පුළුවන් ඇති කරගන්න අවබෝධයක්. එහෙනම් මේ කයත් මමත් යම් දවසක මේබඳු ස්වභාවයකට පත් වෙනව නේද? ලෙඩ වෙන කෙනෙක් දකිනවා. මේ ලෙඩවීම කියන එක මේ පුද්ගලයාට විතරක් අයිති එකක් නෙවෙයි. මේ කයත් ලෙඩ වෙන එකක් නේද? යම් කෙනෙකු මරණයට පත් වෙලා ඉන්නවා. මේ මම කියලා ගත්ත ස්වභාවයටත් මේ ධර්මතාවය නේද? අවබෝධය කියන්නේ මෙන්න මේකයි. හිතෙන්ද ගිහිල්ලා ලබන එක නෙමෙයි. මේ සිදුවෙන ක්‍රියාදාමයේ දිහා බලලා ලෝකයේ දිහා බලලා මේ කය කියන්නේ මේ බඳු දෙයේ ස්වභාව කොටයක් දෙය නේද? එහෙනම් මේක නිත්‍ය කොට ආත්ම කොට තිබුණත් මෙයටත් මේ ධර්මතාවය උරුමයි නේද, පොදුයි නේද කියන මෙන්න මේ අවබෝධය තමයි ලබන්න වෙන්නේ.
එහෙමයි අපේ හැඳුනේ ඉතාම හොඳ ගැඹුරු සහ සරල පිළිතුරු වලින් ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡාව සාර්ථක වුණා කියලා මම කල්පනා කරනවා. ඔබ වහන්සේට තව තවත් මේ වගේ ධර්මඥාන දෙන බොහෝ දෙනෙකුගේ නිවන් මාර්ග පැහැදිලි කිරීමේ ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාව පැවැත්වුවේ ශ්‍රී සද්ධර්මාලෝක කල්යාණ මිත්‍ර සංසදයේ ප්‍රධානාංශාසක පූජ්‍යපාද පිටිකල ගුණරත්න ස්වාමීන් වහන්සේ. ඒ වගේම සජීවී ක්‍රියාකාරී සහාය අපිට ලබා දුන්නේ ශිරෝමනී රණසිංහ මෙනවිය, මෙදිරි සහාය චන්ද්‍රසිරි වික්‍රම